You're with SBS Radio.
හොඳයි සුපුරුදු පරිදි අපි ගෙවිගෙන සතියේ දේශීය තරඟ බිමේ වගේම ජාත්‍යන්තර තරඟ බිමේ උණුසුම් තත්ත්වෙත් ඉගෙන එන සතියේ ක්‍රීඩා විග්‍රහයගෙන එනයි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තරයේ ක්‍රීඩා පිටිවල මොකද උනේ කියන කාරණා පිළිබඳව විමසා බලන්නට සුපුරුදු විදිහටම අපේ හිතවත ඇවිල්ලා ඉන්නවා ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න මහතා. අයිබෝන් රංගන, සුබ උදෑසනක්.
අයිබෝන් මදුර, සුබ උදෑසනක්.
හොඳයි රංගන, අපි අපේ කතාව ආරම්භ කරමු ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර ආරම්භ වුණු එක් දින තරඟාවලිය. පළවෙනි තරඟය වැස්සට හේදිලා ගියා. නමුත් ඉන් අනතුරුව තරඟ බිමේ කාලසටහනත් එක්ක මේ වන විට වාර්තා වෙන්නේ මොන ආකාරයේ තොරතුරු කියලා අපි දැනගන්න කැමතියි.
ඔව් මදුර, එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරඟ සංචාරයකට එක්වන්නේ මේ වන විට එක් දින වර්ගීකරණයේ ප්‍රථම ස්ථානයේ රැඳී සිටිනා වූ ඉතාමත්ම ප්‍රබල කණ්ඩායමක් ලෙසයි. ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට සිටින්නේ වර්ගීකරණයේ 8 වන ස්ථානයේ. මේ නිසාවෙන් ශ්‍රී ලංකාවට මෙම තරඟාවලිය ඉතාමත්ම තීරණාත්මක තරඟාවලියක් වන වාට කිසිදු සැකයක් නැහැ. ඊට තවත් ප්‍රධානතම හේතුවක් වන්නේ නව එක්දින නායක දිනේෂ් චන්දිමාල් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතාමත්ම ප්‍රබල අභියෝගයකට ලක්වන තරඟාවලියක් ලෙසත් මෙම තරඟාවලිය හඳුන්වන්නට පුළුවන්. කෙසේ වෙතත් මෙම තරඟාවලිය ආරම්භයේදීම මේ තරඟාවලිය ඇති වැදගත්කම නිසාවෙන්ම තමයි ශ්‍රී ලංකාවේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා තීරණය කළා. ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රීඩා මනෝවෛද්‍ය ෆිල් ජොන්සිගේ සහය නැවත වතාවක් නැතිනම් 3 වැනි වතාවටත් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දෙන්නට මීට පෙර මේ වසරේ ජනවාරි මාසයේ වගේම මැයි මාසයේ ඔහු අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාවට පැමිණියා. ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ මානසික ශක්තිය වර්ධනය කරන්නට දායකත්වය ලබා දුන්නා. ඉන් අනතුරුව තමයි නැවතත් 3 වන වතාවට මේ එංගලන්ත තරඟ සංචාරයේ සඳහා ඔහු එක් වී සිටින්නේ. ඒ අනුව ඔහු පසුගියදා පළමු වතාවට දඹුල්ලේදී තමයි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමග එකිනෙකා සමග පෞද්ගලිකවම සාකච්ඡා කරමින් ඔවුන්ගේ මානසික තත්ත්වය පිළිබඳව සොයා බලන්නට කටයුතු කර තිබෙනවා. ඔහු මේ තරඟාවලිය අවසන් වන තුරුම ශ්‍රී ලංකාවේ රැඳී සිටීමටත් නියමිතව තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ මේ තරඟාවලිය පිළිබඳව එංගලන්ත කණ්ඩායමත් සුළුවෙන් තකා නැති බවත් සඳහන් කරන්නට ඕනේ. ඔවුන් මෙම ශ්‍රී ලංකාව තුල පවත්න තරඟාවලිය අතරතුරදී ඔවුන්ගේ පන්දු රැකීමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස හිටපු ශ්‍රී ලංකා කඩුරු රකින ක්‍රීඩක ප්‍රසන්න ජයවර්ධනම පත් කර තිබෙනවා. ඔහුගේ සහයත් ඇතිව තමයි එංගලන්තයේ මේ තරඟාවලියට එක්වන්නේ. එනෝ තමයි ඔවුන් පසුගියදා පී සරවන මුත්තු ක්‍රීඩාංගණයේදී තමන්ගේ පළමු පුහුණු තරඟයට සහභාගී වුණේ. එම තරඟයෙන් එංගලන්ත කණ්ඩායම සමත් වුණා ලකුණු 43ක ජයග්‍රහණයක් හිමි කර ගන්නට. ඩක්වත් සහ ලුයිස් නිහයට අනුව ඉන් අනතුරුව පැවැත්වුණු දෙවන තරඟයට නම් වර්ෂාවෙන් බාධා එල්ලවීම නිසාවෙන් එම තරඟයේ අත්හැර දැමීමට සිදු වුණා. ඉන් අනතුරුව තමයි කණ්ඩායම් දෙක දඹුල්ල බලාපිටත් ගියේ. පළමු තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය සිදු කර ගැනීමෙන් පසුව තීරණය කරා මුලින්ම පන්දු යැවීමට. ඒ අනුව තමයි තරඟයේ පන්දු ආර 15ක් අවසන් වන විට වර්ෂාව ඇදහැලීම හේතුවෙන් ඉන් අනතුරුව නැවතත් තරඟයේ ආරම්භ කිරීමට සුදුසු පරිසරයක් දඹුල්ල ක්‍රීඩාංගණයේ ඇති නොවූ නිසාවෙන් විනිසුරුවන් තීරණය කළා තරඟයේ අත්හැර දැමීමට. ඒ වන විට එංගලන්ත කණ්ඩායම පන්දු ආර 15ක් අවසන් වන විට කඩලු දෙකක් ඇවි ලකුණු 92ක් ලබාගෙන සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම පැත්තෙන් ගත්තත් ඉතාමත්ම හොඳින් ඔවුන් මේ පිටිකරුවන්ට යෝග්‍ය තනතිරුවේ එංගලන්ත පිටිකරුවන්ට තර්ජනයක් එල්ල කරමින් පන්දු යවන ආකාරය දක්නට ලැබුණා. නුවන් ප්‍රදීප් සමගින් අකිල ධනංජය එක් කඩුල්ල බැගින් ඉදිහෙලීමට සමත් වුණා. ඒ වගේම එංගලන්තයත් ඉතාමත්ම හොඳින් ශ්‍රී ලංකාවේ තත්ත්වයන්ට හුරු වී ඇති බවක් දක්නට ලැබුණා. ඒ අනුව ඉතාමත්ම තියුණු තරඟාවලියක් අපට ඉදිරියේදී දැක බලා ගන්නට ලැබෙනවාට කිසිදු සැකයක් නැහැ. යනුව තරඟාවලියේ දෙවන එක් දින තරඟයේ හෙට දිනේදී නැවතත් දඹුල්ල ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතයි. කෙසේ වෙතත් මදුර එම තරඟය හෙට උදෑසන ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 10ට ආරම්භ වීමට නියමිතයි. මෙය දිවා තරඟයක් ලෙසයි පැවැත්වීමට නියමිත වන්නේ.
හොඳයි රංගන, අපි ඊළඟට කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නෙත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පිළිබඳවයි. පසුගිය සතියන්තයේදී නිමාවටපත් වුණ වයස අවුරුදු 19 ආසියානු කුසලන අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ශ්‍රී ලංකාව සිවුවන වතාවටත් අනුශූරින් බාටපත් කරමින් ඉන්දියාව මෙවර 2018 වයස අවුරුදු 19 ආසියානු කුසලනය දිනා ගත්තා. අපි මෙහි සාරාංශය පිළිබඳව කතා බහ කරමු. ඒ වගේම ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 19 ක්‍රිකට් කණ්ඩායමේ ඊළඟ තරඟ සංචාර පිළිබඳවත් කතා බහ කරමු. බලමු.
මధుර මේ තරංගාවලියේ අවසන් මහා තරංගයේ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අපරාජිතව පිවිසීමට සමත් වුණා. යනුව තමයි අවසන් මහා තරංගයේ දිවා රාත්‍රී තරංගයක් ලෙස ඉන්දියා කණ්ඩායම සමග පැවැත්ුනේ. කෙසේ වෙතත් එම තරංගයෙන් ශ්‍රී ලංකාව පරාජිතට පත් කරමින් ලකුණු 144ක දෙවැන්ත ජයග්‍රහණයක් හිමි කර ගන්නට ඉන්දියාව සමත් වුණා. ඉන්දියා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුර පහර දී කඩුලු 3කට ලකුණු 304ක් ලබා ගන්නට සමත් වුණා. නායක සිම්රන් සිං ලකුණු 65ක් ලබා ගත්ත පන්දු 37කදී 6 පහර 4ක් සමගින්. ඒ වගේම ඒ බදානි පන්දු 28කදී ලකුණු 52ක් ලබා ගත්තේ 6 පහර 5ක් සමගින්. මෙන්න මේ ප්‍රහාරය ශ්‍රී ලංකා කණ්ඩායමට දැඩි ලෙස බලපෑමක් එල්ල කළා. ඉන් අනතුරුව තමයි ශ්‍රී ලංකා කණ්ඩායම පිළිතුරු ඉලිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසියේ. ඔවුන් පන්දු වාර 38යි පන්දු 4ක් තුල සියල්ල දෙවි ලබා ගත්තේ ලකුණු 160ක් පමණයි. එන් පරණ විතාන ලකුණු 48ක් ලබා ගන්නට සමත් වුණා. නමුත් අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් වුණත් මේ ශ්‍රී ලංකාව ලබා ගත්තේ ආසියානු කුසලාන තරග ඉතිහාසයේ තමන්ගේ සිව්වන අනුශූරතාවයි. ඉන්දියා කණ්ඩායම ලබා ගත්තේ තමන්ගේ 6වන ආසියානු ශූරතාවයි. එරුව මේ තරගාවලිය පිළිබඳව සඳහන් කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම හෂාන් තිලකරත්නගේ ප්‍රධාන පුහුණුකාර ධුරේ යටතේ වගේම ශමින්ද වාසුකුල් චන්දනගේ අනුදැනුම ඇතිව තමයි මේ තාක් දුර පැමිණියේ. ඉතාමත්ම හොඳ තරගාවලියකට මුහුණ දුන්නා ඇෆ්ගනිස්තානු කණ්ඩායම අවසන් පූර්වවටයේදී පරාජයට පත් කළා. ඇෆ්ගනිස්තානයේ තමයි පසුගිය වර තරගාවලියේ ශූරතාව හිමි කරගත් කණ්ඩායම බවට පත් වුණේ. ඒ අනුව ඉතාමත්ම හොඳ තරගාවලියකට මුහුණ දීමෙන් අනතුරුව අනුශූරතාව සමගින් නැවත ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දා දිවයිනට පැමිණියේ. ඔවුන්ගේ ඊළඟ තරග සංචාරය වන්නේ බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමග පැවැත්වෙන තරගාවලියයි. එම තරගාවලිය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී. හෙට දිනේදී බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. එම තරගාවලියට මිල නොලත් ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් එක් දින තරග පහක් ඇතුළත් වනවා. තරගාවලිය ආරම්භ කරමින් පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය එළඹෙන 16 වනදා NCC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඉන් අනතුරුව දෙවන තරගය එළඹෙන 23 වනදා කටුනායකදී පැවැත්වීමට නියමිතයි. ඉන් අනතුරුව තමයි තරග පහකින් සමන්විත එක් දින තරගාවලිය ආරම්භ වන්නේ. එම තරගාවලිය නොවැම්බර් මාස 10 වනදා නිමාවට පත්වීමට නියමිතයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට සතුටට පත්විය හැකි දිගින් දිගටම මේ ආකාරයේ ජාත්‍යන්තර තරගාවලි හිමිවීම පිළිබඳව.
හොඳයි රංගන, අපි ඊළඟට කතා බහ කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සහ ICC දූෂණ විමර්ශන ඒකකයේ පිළිබඳව. මේ වන විටත් ICC දූෂණ විමර්ශන ඒකකයේ නිලධාරීන් නැවත වතාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වගේම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත කඩා පැනලා විමර්ශන ආරම්භ කළා තියෙනවා කියලා අපිට පසුගිය සතිය පුරාවටම ප්‍රවෘත්ති මගින් දැනගන්නට ලැබුණා. මේ පිළිබඳව සවිස්තරාත්මක විස්තරයක් දැනගන්නට කැමතියි ඔබගෙන්.
මදුර ICC දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පසුගියදා අදිසියෙම ශ්‍රී ලංකා ක්‍රිකට් මුලස්ථානයට පැමිණියා. ඔවුන් එහිදී පළාත් ක්‍රිකට් පුහුණුකරුවන්ගේ කලමනාකරු ලෙස කටයුතු කරන හේමල් මෙන්ඩිස් මහතාගෙන් ප්‍රශ්න කිරීම් කිහිපයක් සිදු කර තිබෙනවා. මෙහිදී සඳහන් කරන්නට ඕනේ මේ ප්‍රශ්න කිරීම් සිදුවන්නේ වෙනත් කරුණු කාරණා සම්බන්ධයෙන් නොවේ. ශ්‍රී ලංකාව තුළ මුදලට තරග පාවා දීම් සිදු වී තිබෙන බවට ඔවුන් චෝදනාවට ලක් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පමණයි ඔවුන් පරීක්ෂණ පවත්වන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් ඒ බව පසුගියදා තහවුරු කළා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ මේ ICC දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් පසුගියදා හදිසියේම ශ්‍රී ලංකාව සහ එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම් ඩබුල්ලේදී නවාතැන්ගෙන සිටින හෝටලයකට පැමිණියා. එහිදී ඔවුන් කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් සමග සාකච්ඡා කොට තිබෙනවා. විශේෂයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායමේ සෑම ක්‍රීඩකයෙකුගේ පාහේම දුරකථන පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ ඔවුන් පසුගියදා ප්‍රශ්න කිරීමට ලක් කළ හේමල් මෙන්ඩිස් මහතාගේ දුරකථනය ICC බාරයට ගෙන තිබෙනවා. ඔවුන්ගේ දුරකථන පිළිබඳව, දුරකථන ඇමතුම් පිළිබඳව දීර්ඝ වශයෙන් පරීක්ෂණ පැවැත්වීමටත් ICC බලාපොරොත්තු වන බව සඳහන් කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාව වෙත මේ වන විට ICC දැඩි අවධානයක් යොමු වී තිබෙනවා. සඳහන් කරන්නට ඕනේ ඔවුන් පසුගියදා මේ පිළිබඳව වාර්තාවක් ජනාධිපතිට, අග්‍රාමාත්‍යවරයාට වගේම ක්‍රීඩා අමාත්‍යවරයාට බාර දෙනු ලැබුවා. මදුර රටක ජනාධිපතිවරයාට මේ පිළිබඳව පැමිණිලි කරනවා කියන්නේ මේ පිළිබඳව අපට සුළුවෙන් දැකීමට හැකියාවක් නැහැ. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මේ වන විට බරපතල අවදානමකට ලක් වී තිබෙනවා. නැතිනම් ටෙස්ට් ක්‍රිකට් තත්ත්වයේ අහිමි වීමට පවා යම් ආකාරයකින් තර්ජනයක් ඇති වී තිබෙනවා. ICCට හැකියාවක් නැහැ ශ්‍රී ලංකාවේ ක්‍රීඩකීන්ට නීතිමය වශයෙන් දඩුවම් කරන්නට. මක්නිසාදයක් මේ වන විට ශ්‍රී ලංකාව තුළ මුදලට තරග පාවා දීම අපරාධ වරදක් නොවේ. ඒ නිසාවෙන් ශ්‍රී ලංකාව තුළත් මේ වන විට ඇතිවී තිබෙන තත්ත්වය අනුව පොලිසියේ පවා සහයෝගය එතරම් ඉහලින් නොලැබෙන බවත් ICC චෝදනා කර තිබෙනවා. ඒ අනුව මෙය ඉතාමත්ම ඉක්මනින් අපරාධ වර්ගක් ලෙස නීතිගත කරන ලෙස මේ වන විට ICC විසින් දිගින් දිගටම බලපෑම් එල්ල කරමින් තිබෙනවා. ශ්‍රී ලංකාවේ පමණක් නොවේ ඉන්දියාවෙත් මුදලට තරග පවා දීම අපරාධ වරදක් ලෙස නීතිගත කරන ලෙස ICC දිගින් දිගටම බලපෑම් එල්ලවනවා. මේ පීඩනය නිසාවෙන් ඉතාමත්ම ඉක්මනින් ශ්‍රී ලංකාව තුළ මෙය බරපතල අපරාධ වරදක් ලෙස නීතිගත කිරීමට ඉඩ තිබෙන බවයි වාර්තා වන්නේ. ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානයත් මේ සම්බන්ධයෙන් යොමු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් කිසියම් නීති රීතිවල අඩුපාඩුවක් තිබෙනවා නම් ඒ පිළිබඳව සලකා බැලීමටත් පාර්ලිමේන්තුව වෙත ඒ පිළිබඳව අවධානය යොමු කිරීමටත් ක්‍රීඩා අමාත්‍යවරයා බල පොරොත්තු වන බව සඳහන් කර තිබෙනවා. මේ පරීක්ෂණ මේ වන විට ඉතාමත්ම තීරණාත්මක තැනකට පැමිණ තිබෙන බවත් සඳහන් කරන්නට ඕනේ. පුද්ගලයන් කීප දෙනෙකු පිළිබඳව ඔවුන්ගේ පරීක්ෂණ දිගින් දිගටම සිදු කරන බවත් සඳහන් කරන්නට ඕනේ. ඒ වගේම සඳහන් කරන්නට ඕනේ මදුර පසුගිය දිනවලදී සමාජ මාධ්‍ය ඔස්සේ හිටපු ක්‍රීඩකයන් කීප දෙනෙකුගේ නම් පිළිබඳව මාධ්‍ය වාර්තා පළ වුණා. නමුත් මේ ආකාරයෙන් කිසිදු පුද්ගලයෙකු පිළිබඳව වර්තමාන ක්‍රීඩකයෙකු පිළිබඳව ICC නම් වශයෙන් ක්‍රීඩා අමාත්‍යවරයාට හෝ ජනාධිපතිවරයාට ලබා දී නැති බව සඳහන් කරන්නට ඕනේ. ඒ අනුව ක්‍රීඩකයින්ගේ නම් පිළිබඳව අපට සඳහන් කිරීමේ හැකියාවක් නැහැ මදුර. නමුත් වාර්තා වන ආකාරයට ක්‍රීඩකින් කිහිප දෙනෙකු වෙතත් හිටපු ක්‍රීඩකින් කිහිප දෙනෙකු වෙතත් ICC දැඩි අවධානය යොමු වී තිබෙන බවත් අප සඳහන් කළ යුතුයි. අනුව මේ තත්ත්වය සුළුවෙන් තැකිය හැකි තත්ත්වයක් නොවේ. මේ වන විට ලෝකයේ දූෂිතම ක්‍රිකට් පරිපාලනය සහ ක්‍රීඩකින් සිටින්නේ ශ්‍රී ලංකාවේ වන බවට ඇතැම් ICC නිලධාරීන් අනතුරු හඟවා තිබෙනවා. ඒ අනුව මේ සුළුවෙන් තැකීමට හැකි කාරණාවක් නොවේ. අපි බලමු ඉදිරි සති කිහිපයේදී ICC මේ සම්බන්ධයෙන් තමන්ගේ තීන්දු තීරණ දැනුම් දීමට නියමිතව තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්නට ඕන තවත් කාරණාවක් තමයි ICC පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට නිල වශයෙන් දන්වා තිබෙනවා. ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තීරීම් කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කරන ග්‍රැහම් ලැබ්රොයි මහතා එම කාර්ය සිදු කරන අතරතුරම ICC තරඟ තීරකවරයෙකු ලෙස කටයුතු කිරීම කිසිසේත්ම ICC නීති රීතිවලට පටහැනි කාරණාවක් නොවන බවට ඔවුන් පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දන්වා තිබෙනවා. ඒ අනුව මෙන්න මේ කරුණු කාරණා රැසක් සිදුවන තත්ත්වයක් තුළ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පවතින්නේ. සඳහන් කරන්නට ඕනේ මදුර අවසන් වශයෙන් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අමාත්‍යවරයා ICC පොරොන්දු වී තිබෙනවා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව නිලවරණය පවත්වන තුරු පවත්වාගෙන යෑමට පුද්ගලින් 5 දෙනෙක්ගේ සමන්විත කමිටුවක් නම් කරන බවට මා දන්න ආකාරයට ඒ සඳහා ලබා දී තිබෙන කාල සීමාව මේ වන විටත් ඉකුත් වී තිබෙනවා. අපි බලමු මේ සියලු කරුණු කාරණා සම්බන්ධයෙන් ICC දක්වන ප්‍රතිචාරය අපට හැකියාව තිබෙනවා ලබන සතියේදී මේ සම්බන්ධයෙන් කතා බහ කරන්නට.
ඊ දවසේදී ඉන්දියාවෙන් වාර්තා වුණා ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙක් පිළිබඳව තවත් ආන්දෝලනාත්මක පුවතක් ඔබ මේ වෙනකොටත් සමාජ මාධ්‍ය හරහා සැරිසරනවා නම් මේ ලිංගික සූරාකෑමට එහෙම නැත්නම් ලිංගික අපයෝජනයට ලක්වෙච්ච කාන්තාවන් සඳහා වෙන්වෙච්ච සමාජ ජාල ව්‍යාපාරයක් වන මීටූ මූවමන්ට් එක ගැන දන්නවා ඇති. මේ මීටූ මූවමන්ට් එක හරහා ඊ දවසේදී ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගට ඒ වගේම ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට චෝදනා එල්ල වුණා විශේෂයෙන්ම මේ ඉන්දියානු කාන්තාවන්ට ලිංගික අඩන්තෙට්ටම් කිරීම සම්බන්ධයෙන්. රංගන මේ ප්‍රවෘත්තියේ ඊයේ දවසේ රාත්‍රි කාලයේ වෙන විට ඉන්දියාව පුරාම පළවන්නට පටන් ගත්තා, ජාත්‍යන්තර පුරාම සැරිසරන්න පටන් ගත්තා. ශ්‍රී ලංකාවේත් මේ පිළිබඳව මේ වන විට කතාබහ වෙනවා විශාල වශයෙන්. අපි කැමති මේ පිළිබඳව විස්තරයක් දැනගන්නට.
ප්‍රථමයෙන්ම මදුර අර්ජුන රණතුංගට තමයි මේ චෝදනාව එල්ල වුණේ. ගුවන් සේවිකාවක් විසින් 1998 වසරේදී ඉන්දියාවේ තරගාවලියක් අතරතුර තමන් නැවතී සිටි හෝටලේදී අර්ජුන රණතුංග විසින් මෙන්න මේ ආකාරයෙන් තමන්ට ලිංගික අඩත්තේටම් සිදු කළ බවට තමයි ඇය චෝදනාවක් එල්ල කර තිබෙන්නේ. ඉන් අනතුරුව ඊයේ සවස් වන විට ලසිත් මාලිංගටත් මේ ආකාරයෙන්ම චෝදනාවක් එල්ල වුණා. IPL තරගාවලිය අතරතුර මුම්බයි හෝටලයකදී ලසිත් මාලිංග විසින් තමන්ව බලහත්කාරයෙන් කාමරයට රැගෙන ගොස් ලිංගික අතවරයක් කිරීමට උත්සාහ කළ බවට නිර්නාමිකව කාන්තාවක් විසින් පිට පණිවිඩයක් නිකුත් කර තිබෙනවා. මෙන්න මේ කාරණා දෙක සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ යම් කතා බහක් ඇති වී තිබෙනවා. නමුත් සඳහන් කරන්නට ඕනේ මදුර කිසිදු පදනමක් නැතිව වසර ගණනාවකට පසුව තමයි මේ චෝදනාවන් එල්ලවන්නේ. අර්ජුන රණතුංගගේ චෝදනාව 1998 වසරේ, ලසිත් මාලිංගට එල්ලවන්නා වූ චෝදනාව IPL තරගාවලියක් අතරතුර පවසා තිබුණත් කුමන වසරේද යන්න පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. යම් යම් පුද්ගලයින් ජනප්‍රියත්වයේ උදෙසා මෙවන් චෝදනාවන් එල්ල කරන බවට චෝදනාවක් තිබෙනවා. මේ කාල සීමාව පුරාවටම විවිධ ජනප්‍රිය පුද්ගලයින්ට ප්‍රසිද්ධ පුද්ගලයින්ට මේ ආකාරයේ චෝදනා එල්ල වුණත් මේ කිසිවක් ඔප්පු කිරීමට මේ කිසිදු චෝදනාවක් සමත් වී නැති බවත් සඳහන් කරන්නට ඕනේ. කිසිවෙතත් අර්ජුන රණතුංගගේ පාර්ශවයෙන් හෝ ලසිත් මාලිංගගේ පාර්ශවයෙන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් මේ වන විටත් මාධ්‍යයට නිකුත්ී නැහැ. අපි බලමු එළඹෙන සතියේදී මේ සම්බන්ධයෙන් කිසියම් වූ ප්‍රතිචාරයක් එම පාර්ශවයන්ගෙන් හිමි වේවිද කියා.
හොඳයි, අපි අවසාන වශයෙන් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දිනවල ඉන්දුනීසියාවේ දීපැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා තරගාවලිය පිළිබඳව. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පැත්තෙන් ගත් කල ශ්‍රී ලංකාව විශිෂ්ට අන්දමින් මේ තරගාවලියේ ජයග්‍රහණ කිහිපයක්ම ලබා ගත්තා. රන් රිදී ලෝකට පදක්කම් කිහිපයක්ම ශ්‍රී ලංකාවට ගෙන දීමට ඔවුන් උත්සුක වුණා. අපි සාරාංශගත සටහනක් ඉදිරිපත් කරමු රංගන මේ සම්බන්ධයෙන්.
මදුර පසුගිය 6 වෙනිදා ආරම්භ වුණු ආසියානු පැරා ක්‍රීඩා උළෙල හෙට දිනේදී නිමාවට පත්වීමට නියමිතයි. තරගාවලියේ ආරම්භක දිනේදී පදක්කම් පහක් හිමි කරගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. පිරිමි මීටර 200 T42 කාණ්ඩයෙන් තරඟ වැදුණු ශ්‍රී ලංකාව එහිදී ප්‍රථම, දෙවන සහ තුන්වන ස්ථාන තුනම ශ්‍රී ලංකාවට හිමි කර දෙන්නට සමත් වුණා. අමිල ප්‍රසන්න එහිදී 1 පදක්කමක් හිමි කරගත්තා. ඒ වගේම කාන්තා දුරපැණීමේ ඉසව්වෙන් T42 කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවට අමරා ඉන්දුමතී ක්‍රීඩිකාව රිදී පදක්කම හිමි කර දුන්නා. මීටර 4.7x දුරක් වාර්තා කරමින් පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ F42 කාණ්ඩයේ රිදී පදක්කමත් ශ්‍රී ලංකාවට දිනා දෙන්නට සම්පත් හෙට්ටි ආරච්චි සමත් වුණා. මීටර 59.32 දුරක් වාර්තා කරමින් ඒ අනුව තරගාවලියේ දෙවන දිනේදී නැවත ශ්‍රී ලංකාව ජයග්‍රහණ වහන කිහිපයක් වාර්තා කළා. මීටර 100 පිරිමි ඉසව්ව T42 කාණ්ඩයේ ප්‍රථම, දෙවන සහ තුන්වන ස්ථානයේ හිමි වුණේ ශ්‍රී ලංකාවටයි. එදී නැවත වතාවක් තමන්ගේ දෙවන රන් පදක්කමක් හිමි කර ගන්නට අමිල ප්‍රසන්න සමත් වුණා. පිරිමි උසපැනීම T64 කාණ්ඩේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට හිමි කර දෙන්නට ලාල් පුෂ්පකුමාර සමත් වුණා. ඒ වගේම පිරිමි දුරපැනීම T42 ඉසව්වේ රන් පදක්කම ශ්‍රී ලංකාවට හිමි කර දෙන්නට චරිත ඉන්ද්‍රපාල සමත් වුණා. ඔහු හිමි කරගත් දෙවන පදක්කම මෙයයි. මීටර 5.37 දුරක් වාර්තා කරන්නට ඔහු සමත් වුණා. ඒ වගේම පිරිමි හෙල්ල විසි කිරීම F46 කාණ්ඩේ රන් පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් එහිදී රන් පදක්කම හිමි කරගත්තා. මෙහි විශේෂත්වය තමයි මෙම ඉසව්වේ පැරාලිම්පික් රන් පදක්කමට හිමිකම් කියන්නා වූ ඉන්දියානු ක්‍රීඩකයාට මෙහිදී හිමි වුණේ සිව්වන ස්ථානයයි. ඒ වගේම ඊයේ දිනේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පිරිමි යගුලිය විසි කිරීම ඉසව්වේ T42 කාණ්ඩේ රුධී පදක්කම හිමි කරගන්නට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර සමත් වුණා. මේ ඔහුගේ පෞද්ගලික ඉහළම දක්ෂතාවලට වාර්තා වෙනවා. මීටර 13.21 වාර්තාවේ වගේම රෝදපුතු ටෙනිස් ක්‍රීඩාවේ ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් ඊයේ දිනේදී හිමි වුණා. යන සමස්තයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ලෝකඩ පදක්කම් 4ක්, රිදී පදක්කම් 5ක් සමගින් රන් පදක්කම් 4ක් මේ වෙනකොට හිමි කරගන්නට සමත් වී තිබෙනවා. හෙට තරගාවලියේ අවසන් දිනයයි සඳහන් කරන්නට ඕනේ. මෙපමණ පදක්කම් සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව හිමි කරගන්නට සමත් උනත් ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය වෙතින් මේ තරගාවලියට සහ මේ ජයග්‍රහණ පිළිබඳව ඉතාමත්ම අඩු ඉඩක් වෙන් වී තිබීම පිළිබඳවත් අපි ඉතාමත්ම කනගාටුවෙන් සඳහන් කරන්නට ඕනේ මදුර.
හොඳයි, ඒ ප්‍රවෘත්තිත් සමගින් අපි සතියේ ක්‍රීඩා විග්‍රහ නිමාවට පත් කරන්නේ සූදානම් වෙන්නේ. අපි ලබන සිකුරාදා නැවතත් හමු වෙනවා ගෙවිගෙන යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තත්ත්වයේ තිස්සා බලන්නට. අපත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න. අපි රංගන බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබට ලබන සිකුරාදා නැවතත් හමු වෙමු. සෝදායි සති අන්තයක් ප්‍රාර්ථනා කරනවා.
sbs.com.au